අත්‍රාගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස දේහි බලේහි සමන්නාගතත්තා තයෝච සංඛාරාණං පටිප්පස්සද්ධියා සෝලසහි ඥානචරියාහි නවහි සමාධිචරියාහි වසී භාවගතා පඤ්ඤා නිරෝධ සමාපත්තිය ඥානංති පින්වත්නි මේ බුද්ධ ශාසනයේ තියෙනව සමාපත්ති තුනක් ධ්‍යාන සමාපත්ති ඵල සමාපත්ති නිරෝධ සමාපත්ති කියලා ධ්‍යාන සමාපatti ඵල සමාපatti පිළිබඳව මීට කලින් ධර්ම දේශනාවක් කළා. අද නිරෝධ සමාපatti පිළිබඳව විස්තර කර දීමට බලාපොරොත්තු වෙනවා. මේ නෛර්යානික ශාසනයක තිබෙන අන්තිම ඉහළ මුදුන් මල්කඩ බඳු සම්පත්තිය තමයි නිරෝධ සමාපත්තිය කියන්නේ. එන් දේශකයන් මහන්සේලා චතුරාර්ය සත්‍ය පටිච්ච සමුප්පාදය සතර මග සතර ඵල ආදී පිළිබඳව ධර්ම දේශනා කරා. ඉතින් මේ ශ්‍රාවකයෝ ඒ හැම ධර්මයක්ම අවබෝධ කරගන්නා නෙවෙයි ශ්‍රවණය කරයි. ඒ පිළිබඳ හොඳට දහම් දැනුම ඇති කරගන්නවා. ඒව යම්කිසි දවසක අවබෝධ කර ගැනීමට උපකාරයක් කරගන්නා පදනම සකස් කරගන්නවා. ඉතින් ඒ අනුව මේ නිරෝධ සමාපත්තිය පිළිබඳව විස්තරයක් එහෙමයි. ශ්‍රාවකයන්ට දහම් දැනුම දියුණු කර ගැනීමට උපකාරී වේ. ඒ වගේම මේ දේශනාවේ භාවනා යෝගීන්ට අවශ්‍ය වෙන කරුණු ගණනාවකුත් විස්තර වේ. ඒ නිසා හැම දිනාටම මෙය ප්‍රයෝජනවත් වේ. සෑම දිනාම ඉතා හොඳින් සාවධානව ශ්‍රවණය කරන ඒ කුසල බලයත් ලබාගෙන යම්කිසි කලෙක මේ නිවන් අවබෝධ කර ගැනීමෙන් එහෙම නැත්නම් රහත් වීමෙන් කවර කලක හෝ මේ සම්පත් ලබා ගැනීමට වෑයම් කරන්නට ඕන. දම්සෙනිවි සරියුත් මහ රහතන් වහන්සේ වදාළ දේශනයක් තමයි මාතෘකාවසයෙන් තබාගත්. දේහි බලේහි සමන්නාගතත්ත බල දෙකකින් සමන්විත වූ බැවින් තයෝච සංඛාරාණං පටිප්පස්සත්ති සංස්කාර තුනක් සංසිඳවාලී සෝලසහි ඥාන චරියාය සොළොස් ඥාන චරියාවකින් නවහි සමාධි චරියාය සමාධි චරියා නවයකින් වශී භාවගතා පඤ්ඤා වශීවමට ගිය ප්‍රඥාව නිරෝධ සමාපත්තිය ඥාන නිරෝධ සමාපත්ති ඥාන මේ ධම්සෙනෙවි සරියොත් මහ රහතන් වහන්සේ නිරෝධ සමාපත්තිය කියන්නේ මොකද්ද කියලා හඳුන්වා දුන්න හැටි අපි කාරණා වෙන්වෙන් වශයෙන් අරගෙන තේරුම් ගැනීමට වෑයම් කරමු මුලින්ම සඳහන් වුණා දේහි බලේහි සමන්නාගතත්ත බල දෙකකින් සමන්විත වූ බැවින් මොනවද මේ බල දෙක කියන්නේ සමථ බල විපස්සනා බල කියන දෙකයි මේ සමථ විපස්සනා දෙක ආරම්භයේ පටන්ම එක වියේ බැඳි ගොන්්‍යවලක් මෙන් සමබරම ගමන් කරනවා මුල්මදියේදී මේ දෙකට සමථ බල විපස්සනා බල කියන නම යෙදෙන්නේ නැහැ ඒක යෙදෙන්නේ මේ සමථ විපස්සනා දෙක මුදුන් පැමිණියාමයි තාමත්ම ශක්තිමත් භාවයට පැමිණියා පළවෙනි එක තමයි සමථ බල සමාධි නමැති බලය මේ හැම කෙනෙක්ම දන්නවා සමාධියක් උපදවා ගැනීමට කාමච්ඡන්ද ආදී නීවරණයන් පළවා හරින්නට ඕන කාමච්ඡන්ද කියන්නේ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියන මේ පංචකාමයන් පිළිබඳව තිබෙන්නා වූ ආශාව කැමැත්ත. ඒ කාමයන් පිළිබඳව තිබෙන්නා වූ ආශාව කැමැත්තට විරුද්ධ ධර්මයේ තමයි නෛෂ්ක්‍රම්‍ය. නෛෂ්ක්‍රම්‍ය උපදවා ගත්තහම කාමයන්ට පිටුපාන. නෙක්ඛම්මං අරියාණං නීයාණං කාමච්ඡන්දෝ අරියාණං නීයාණාව මේ නෛෂ්ක්‍රම්‍ය කියන එක ආර්යයෝ නිවනට යන ධර්මයක් ආර්යයන් නිවනට පමුණුවන ධර්මයක් කාමච්ඡන්දේ නිවන ආමරණය කරන ධර්මයක් එතකොට මේ නෛෂ්ක්‍රම්‍ය සංකල්පනා බලයෙන් කාමච්ඡන්දය පළවා හරිනවා ප්‍රහාණය කරන එතකොට කාමච්ඡන්දයෙන් හිත කම්පාවටපත් වෙන්නේ නැහැ ඊළඟට අභ්‍යාපාද අරියාණං නීයාණං ව්‍යාපාද අරියාණං නීයාණා වරණ අව්‍යාපාදය ආරියං නිවනට පමුණවනම ව්‍යාපාදය නිවන ආවරණය කරන ව්‍යාපාදය ද්වේෂ මූලිකයි ඒක වැඩි දියුණු වුණාම තමයි ක්‍රෝධය වෛරය බද්ධ වෛරය ආදී වශයෙන් වෙන්නේ මේ බුදුරජාණන් වහන්සේ හැමතැනම දේශනා කළා තියෙන මේ භාවනා වශයෙන් බලනකොට ව්‍යාපාදය සිත නරක් වීම සිත දෝෂ වීම ඒ වගේම නොයොසිලිමත් ගතිය නුරුස්නා ගති මේ විදිහටයි භාවනා යෝගීන්ට මේ ව්‍යාපාදය කියන එක ක්‍රියා කරන්නේ. ඒකට විරුද්ධයක තමයි අව්‍යාපාද. ඒ අව්‍යාපාදය ඇතිකර ගැනීමෙන් ව්‍යාපාදය පළවාහරයි. අව්‍යාපාදේ කියනකට මේකට මෛත්‍රිය කියලාමත් කියන්න බෑ. ව්‍යාපාදයෙන් නොකිරීමනේ අව්‍යාපාද කියන්නේ. ව්‍යාපාදයක් නැතිකම. මෛත්‍රිය තමයි භජනය කරන්නේ. නමුත් මෛත්‍රියම කියන්න බෑ. මෛත්‍රිය ක්‍රියාකාරී එකක්. මේක වලකින එකක්. ඉතින් කොහම වුණත් අව්‍යාපාදයේ බලයෙන් ව්‍යාපාදයේ පළවා හරිනවා ප්‍රහාණය. ඊළඟට තුන්වෙනි ආලෝක සංඥා අරියාණං නීයාණං තේන මිද්දං අරියාණං නීයානා බරණ තේන මිද්දය. තේන මිද්දය කියන්නේ හිතේ කයි අකර්මණ්‍ය ගතිය වැඩකට ගන්න බැරි ගතිය. ඒකෙන් එන ප්‍රතිඵලය තමයි නිදිබර ගතිය, උදාසීන ගතිය, කම්මැලි ගතිය. බුදුරජාණන් වහන්සේ බොහෝ තැන්වල දේශනා කරලා තියෙනවා මේ ආලෝක සංඥාව කියන එක තීන මිද්දේට විරුද්ධ ධර්මයේ හැටි. ඉතාමත්ම දැඩි වීරිය ගැනීමෙනුත් ඒක ප්‍රහාණය කරන්න උපකාරීක. ආලෝක සංඥාදී බලයෙන් මේ තීන මිද්දේ කියන එක තමන්ගේ හිතෙන් පළවා හරිනවා, ප්‍රහාණය කරනවා. ඊළඟ හතරවෙනි එක උද්ධච්චං අරියාණං නීයානා වරණං අවික්ඛේපෝ අරියාණං නීයානං. අවික්ඛේපෝ අරියාණං නීයානං උද්ධච්චං අරියාණං නීයානා බරණ. අවික්ෂේපය කියන එක ආරියං නිවනට පමුණුවන ධර්මය. උද්ධච්චය කියන එක නිවන ආවරණය කරන ධර්මය. මේ දේශනා පාඨයේදී උද්ධච්චය විතරයි දේශනා කළා තියෙන නමුත් කුක්කුච්චයත් අපි ගන්නට. උද්ධච්චය කියලා කියන්නේ සිත විසිරෙන ගතිය. කුක්කුච්චය කියලා කියන්නේ තමන්ට කරගන්න බැරි වෙච්ච යහපත් දේවල් පිළිබඳව මට මේවා කරගන්න බැරි වුණා කියලා. තමන්ගෙන් යම් යම් වැරදි සිදු වුණා නම් මේ වැරදි මගෙන් සිදු වුණා කියලා මේ පසුතැවෙන ගතිය. ඒකට විරුද්ධ ධර්මයේ තමයි අවික්ෂේපය කියන්නේ. අවික්ෂේපය කියන්නේ හිත එකතු වෙන, කැටි වෙන ගතිය. උද්ධච්චය කියන්නේ විසිරෙන ගතිය. එතකොට විසිරෙන ගතියට විරුද්ධ ධර්මය තමයි අවික්ෂේපය. අවික්ෂේපයෙන් මේ උද්ධච්ච කුක්කුච්ච කියන නීවරණය පළවා හරිනවා, ප්‍රහාණය කරනවා. ඊළඟට ධම්මවමත්තානං අරියාණං නීයාණං විචිකිච්ඡා අරියාණං නීයාණා බරණ. විචිකිච්ඡා, විචිකිච්ඡාව කියන්නේ ඒ තුනුරුවන් ආදී පිළිබඳව ස්ථිර නිගමනයකට බැස ගන්න බැරි දෙගිඩියාව. ඒකට විරුද්ධ ධර්මයේ තමයි ධම්ම වවත්තාන කියන්නේ. ධම්ම වවත්තාන කියන්නේ ධර්ම විනය දෙක හොඳට තේරුම් ගැනීම, වෙන්කොට තේරුම් ගැනීම. ඒක තේරුම් ගත්තාම විචිකිච්ඡාව ප්‍රහාණය වෙනවා. ඒකට කපත්ත නාගරාජයෙක් වෙන්න සිද්ධ වුණේ මේ ධර්ම විනේ නොදන්න කමින් විචිකිච්ඡාව ඇතිවීම හේතුකට කියලා. ධම්ම වවත්තාන කියන ධර්ම විනය පිළිබඳව හොඳට නිවැරදි දැනුම ඇති කර ගැනීමෙන් විචිකිච්ඡාව කියන එක ප්‍රහාණය කරයි. දැන් මෙතන නීවරණ පහ පිළිබඳව කියවුවා. ඊළඟට මේ දේශනාවේ මෙතෙන්ට ඇතුළත් කරලා තිබෙනවා ආනාපාන සතියේ පටිනිස්සග්ගානුපස්සනාව කියන එක. පටිනිස්සග්ග කියන්නේ බැහැර කිරීම. ඒකේ විරුද්ධ ධර්මය තමයි ආදානං කියලා අල්ලා ගන්නවා. එතකොට පටිනිස්සග්ගානුපස්සනා කියන මේ ඉවත් කිරීම බැහැර කිරීම කියන මේ ගතියෙන් ආදානං කියන මේ අල්ලා ගැනීම ප්‍රහාණය ලෞකික දේවල් පිළිබඳව අල්ලා ගැනීම මේ විදිහට නෛෂ්ක්‍රම්‍ය අව්‍යාපාද ආලෝක සංඥා අවික්ෂේප ධම්ම වවත්තාන පටිනිස්සග්ගානුපස්සනා කියන මේ කරුණුවලින් කාමච්ඡන්දය ව්‍යාපාදය තීනමිද්දය උද්ධච්ච කුක්කුච්ඡය විචිකිච්ඡා ආදානං කියන අල්ලා ගැනීම මේවා පළවා. අන්න දැන් හිත කම්පණයට පත් වෙන්නේ නැහැ. කාමච්ඡන්ද ආදී මේවායෙන් හිත කම්පණයට පත් වෙන්න සැලෙන්නේ නැහැ. කැළඹෙන්නේ නැහැ. අන්න ඒක තමයි මේ සමත බල කියලා කියන්නේ. සමත බල. ඊළඟට විපස්සනා බල. අනිත්‍යානුපස්සනාව වැඩීමෙන් නිත්‍ය සංඥාව දුරු කරනවා. දුක්ඛානුපස්සනාව වැඩීමෙන් සුඛ සංඥාව දුරු කරනවා. අනාත්මානුපස්සනාව වැඩීමෙන් ආත්ම සංඥාව දුරු කරනවා. නිබ්බිදානුපස්සනාව වැඩීමෙන් ආලය ඇලීම දුරු කරගන්නවා. විරාගානුපස්සනාව වැඩීමෙන් රාගය දුරු කරනවා. නිරෝධානුපස්සනාව වැඩීමෙන් සමුදය දුරු කරනවා. පටිනිස්සග්ගානුපස්සනාව වැඩීමෙන් ආදානය කියන අල්ලා ගැනීම දුරු කරනවා. මේ අනෙක් නිත්‍ය දුක්ඛ අනාත්ම නිබ්බිදා විරාග නිරෝධ පටිනිස්සග්ග හතයි. මේකට කියනවා සප්තානුපස්සනා කියලා. මේ සප්තානුපස්සනාවේ බලයෙන් සිත කම්පණයටපත් වෙන්නේ නැති වෙන්න, කැළඹෙන්නේ නැති වෙන්න, සැලෙන්නේ නැති වෙන්න ශක්තිමත් කරගන්න. කොහොමද මේ අනුපස්සනා වැඩීමෙන් නිත්‍ය සංඥාවෙන් සිත කැළඹෙන්නේ, සුඛ සංඥාවෙන් සිත කැළඹෙන්නේ, ආත්ම සංඥාවෙන් සිත කැළඹෙන්නේ, ආශාවෙන් ආලයෙන් සිත කැළඹෙන්නේ, රාගයෙන් සිත කැළඹෙන්නේ, සමුදයෙන් සිත කැළඹෙන්නේ, ආදාන කියන අල්ලා ගැනීමෙන් සිත කැළඹෙනවා. ඉතින් මේ විදිහට මේ අනුපස්සනා වර්ධනය කර ගැනීමෙන් සිත කැළඹෙන්නේ නැහැ. නিত্য සංඥා ආදීගෙන් සිත කැළඹෙන්නේ නැහැ. කම්පාවටපත් වෙන්න සැලෙන්නේ නැහැ. අන්නේ නිසා විපස්සනා බල කියන දැන් සමත බල විපස්සනා බල කියන මේ කාරණා දෙක පිළිබඳව මේ ශ්‍රාවකයන්ට වැටහෙන්නට ඇත. ඊළඟට අපි දෙවෙනි කාරණාවට බහිමු. තයෝච සංඛාරාණං පටිප්පස්සග්ගතිය. සංස්කාර තුනක් සංසිඳවාලේ. පාලි ව්‍යාකරණවලට අනුව තයෝච සංඛාරාණං නෙමෙයි තින්නං සංඛාරාණං කියලා වෙන්නට ඕනේ. නමුත් බුද්ධ දේශනාවේ ඒ වගේ විශේෂ විරල යෙදුම් තියෙනවා. සංස්කාර තුනක් සංසිඳවාලිය. මොනවද මේ සංස්කාර තුන? වචී සංස්කාර, කාය සංස්කාර, චිත්ත සංස්කාර. මේ සංස්කාර තුන ගැන කියනකොට මේකේ අනුපිළිවෙල වෙනස්සගේ ඔබට වැටහෙන්නට පුළුවන්. වෙනසක් තියෙනවා තමයි, ඒක එහෙම දේශනා කළා තියෙන්නේ. නිරෝධ සමාපත්තියට සමවැදින ආර්ය ශ්‍රාවකයාට ඒ සංස්කාරයන් නිරෝධ වෙන ආකාරය සලකනවා. චූල වේදන්ල මහා වේදන්ල සූත්‍රවල මේ විස්තරය තියෙනවා. දැන් අවිද්‍යා පත්‍ය සංඛාරා කියලා කියනවා. අවිද්‍යාව නිසා සංස්කාර ඇති වෙනවා. ඒ සංස්කාර නෙමෙයි මෙතන අදහස් කරන්නේ. අවිද්‍යාව නිසා සංස්කාරය පහළ වෙනවා කියනකොට පුඤ්ඤාභි සංඛාර කියලා කොටසක් තියෙනවා. කාමාවචර කුසල් සිත් 8යි පංචම ධ්‍යාන ක්‍රමේට ධ්‍යාන කුසල් සිත් 5යි. මේ ටිකට කියනවා පුඤ්ඤාභි සංඛාර. ඊළඟට අපුඤ්ඤාභි සංඛාර. ලෝභ මූලික අකුසල් සිත් 8යි, ද්වේෂ මූලික 2යි, මෝහ මූලික 2යි. අකුසල් සිත් 12. මේ ටිකට කියනවා අපුඤ්ඤාභි සංඛාර. ඊළඟට ආකාසානං ඡායතන විඥානං ඡායතන ආකින්චඤ්ඤායතන නේව සංඥා නා සංඥායතන. මෙන්න මේ හතරට කියනවා ඒ කුසල් හතරට ආනිඤ්ඤාභි සංඛාර කියලා. මෙන්න මේවා තමයි අවිද්‍යා පත්‍ය සංඛාරා කියන තැන අවිද්‍යාව නිසා පහළ වෙන සංස්කාර. දැන් මේ අපි ගන්න දේශනාව ඒක නෙමේ අදහස් කරන්නේ. නිරෝධ සමාපත්තියට සමවැදෙන පුජ්‍යලයාට නිරෝධ වෙන සංස්කාර වශයෙන් තමයි මේම පෙන්වන්නේ. මුල් මේක වචී සංස්කාර. පුබ්බේ විතක්වෙත්තා විචාරෙත්තා පච්චා වාචං බින්දති කියල බුද්ධ දේශනාවේ සඳහන් වෙනවා. කලින් හිතලා හිතලා පසුව තමයි මේ වචන බලට පරිවර්තනය වෙන්නේ. අපි නිදසුනක් වශයෙන් ගත්තොත් අපි දැන් කියන බුද්ධං සරණං ගච්ඡාමි. අපේ කටින් පිටකොන්නා වචන මාර්ගය මේක පිටවෙන්නේ ඉස්සෙල්ලා හිතේ යට පතුලේ වගේ බුද්ධං සරණං ගච්ඡාමි කියලා ඇති වෙනවා. අර පුබ්බේ විතක්කත්තා විචාරෙත්තා කියලා වදාළ ඒකයි. හිතේ පතුලේ වගේ සියුම් මාසයෙන් බුද්ධං සරණං ගච්ඡාමි කියලා මුලින් පහළ වෙනවා. අන්නේ ඒක තමයි මේ වාචං බින්දති කියලා වදාලේ වචන බවට පරිවර්තනය වෙන්නේ. අපි කතා කරන හැම වචනයකදීම ඒක මුලින් හිතේ පතුලේ වගේ ඇති වෙලා ඊට පස්සේ තමයි මේ වචන වශයෙන් එළියට එන්නේ. ඒ නිසා අර මුලින් හිතන එක විතර්ක විචාර හැටියට සඳහන් වෙනවා. මේ අනුව විතර්ක විචාර මේ වචී සංස්කාර හැටියට දේශනා කළා තියෙනවා. ඊළඟට කාය සංස්කාර. කාය සංස්කාර කියලා කියන්නේ ආස්වාද ප්‍රාස්වාද. මේ ආස්වාද ප්‍රාස්වාද කය හා සම්බන්ධයි. ඒ නිසා කාය සංස්කාර කියන චූල වේදල්ල සූත්‍රයේ මේ කරුණ විස්තර වෙනවා. කාය සංස්කාර කියන්නේ ආස්වාද ප්‍රාස්වාද. ඊළඟට චිත්ත සංස්කාර සංඥා වේදනා කියන මේ දෙක. ඒ දෙක හිතේ පහළ වෙනවා. මෙන්න මේ තුන වචී සංස්කාර, කාය සංස්කාර, චිත්ත සංස්කාර මේ තුන සංසිඳවන. තයෝච සංඛාරාණං පටිප්පස්සද්ධියා කියලා වදාළේ. ඒක මේ සංස්කාර තුනක් සංසිඳෙනවා. මුලින්ම වචී සංස්කාර සංසිඳෙනවා. දෙවනුව කාය සංස්කාර සංසිඳෙනවා. තුන්වෙනුව චිත්ත සංස්කාර සංසිඳෙනවා. මේ සංස්කාර තුනක් සංසිඳවාලීමෙන් කියලා වදාළේ ඒක. ඊළඟට සෝලසහි ඥානචරියාය. සෝලස් ඥානචරියාය කියන්නේ ඥාන දාසයක් කියන එකයි. ඥාන දාස කොහොමද මේ ඥාන දාසයක් වෙන්නේ? දැන් අපි අර මුලින් කියා දුන්නු හැටියට අනිත්‍යානුපස්සනා, දුක්ඛානුපස්සනා, අනාත්මානුපස්සනා, නිබ්බිදානුපස්සනා, විරාගානුපස්සනා, නිරෝධානුපස්සනා, පටිනිස්සග්ගානුපස්සනා කියලා අනුපස්සනා හතක් තියෙනවා. ඒ හත අනුපස්සනා ඥාන හතක් හැටියට සැලකේ. මේකට විවට්ටානුපස්සනා කියන එක එකතු වෙනවා. විවට්ටානුපස්සනා කියන්නේ මේ ලෞකික පැත්තෙන් ලෝකෝත්තර පැත්තට හැරෙන අවස්ථාව. එතකොට අනිත්‍ය, දුක්ඛ, අනාත්ම, නිබ්බිදා, විරාග, නිරෝධ, පටිනිස්සග්ග, විවට්ට කියන මේ අට අනුපස්සනා අට. මේ අනුපස්සනා අට ඥාන අටක් හැටියට තමයි මෙහි දේශනා කරන්නේ. ඊළඟට සෝවාන් මාර්ග ඥානය ඵල ඥාන, සකෘදාගාමි මාර්ග ඥානේ ඵල ඥාන, අනාගාමි මාර්ග ඥානේ ඵල ඥාන, රහත් මාර්ග ඥානේ ඵල ඥාන. එතන ඥාන අටක් තියෙනවා. මාර්ග ඥාන හතරයි ඵල ඥාන හතරයි. ඒ ඥාන අටයි මේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම, නිබ්බිදා, විරාග, නිරෝධ, පටිනිස්සග්ග, විවට්ට කියන මේ අනුපස්සනා ඥාන අටත් එකතු වුණාම ඥාන 16ක් වෙනවා. සෝලසහි ඥාන චරියාය කියලා වදාළේ ඒක. මේ සෝලස් ඥාන චරියාවෙන් යුක්ත වෙන. ඊළඟට නවහි සමාධි චරියාය. සමාධි චරියා නවයක් වෙනවා. දැන් මුලින් සඳහන් කළා මේ නිරෝධ සමාපත්තියට සමවදින්න අෂ්ඨ සමාපත්තිය ඕන කියලා. අෂ්ඨ සමාපත්තිය කියන්නේ පළවෙනි ධ්‍යානය, දෙවෙනි ධ්‍යානය, තුන්වෙනි ධ්‍යානය, හතරවෙනි ධ්‍යානය කියන මේ රූපීය ධ්‍යාන හතරයි. ඊළඟට ආකාසානංචායතන, විඤ්ඤාණංචායතන, ආකින්චඤ්ඤායතන, නේව සංඥා නා සංඥායතන කියන අරූප ධ්‍යාන හතරයි. මෙන්න මේ අටට තමයි අෂ්ට සමාපatti කියලා කියන්නේ. එතකොට මේ හැම ධානයකටම పూర్වයෙන් ඇතිවෙනව උපචාර සමාධිය කියන එක. උපචාර සමාධියත් මේ අටපලකම ඇතිවෙනවා. ඒ නිසා මේ සමාධි චර්යාවට උපචාර සමාධියත් එකතු කර ගන්නවා. මේ අනුව ඒ මුලින් කියන ලද ධ්‍යාන හතරයි ආකාසානංචායතනාදී ධ්‍යාන හතරයි අටයි උපචාර සමාධියයි නවය. නවහි සමාධි චර්යාවයි කියලා වදාළ මේක තමයි. වශී භාවගතා පඤ්ඤා. වශී බවට ගිය ප්‍රඥා. මේවෙන් වශී බවට යනවා කියන්නේ තමන්ට වසඟ කරගන්නම, අවනත කරගන්නම, කීකරු කරගන්නම, තමන්ට කැමති හැටියට වැඩ ගන්න පුළුවන් ආකාරයට සකස් කරගන්න. වශී භාවගතා කියන්නේ ඒක. එහෙම වශී භවට ගිය ප්‍රඥාව තමයි නිරෝධ සමාපත්තිය ඥාන. නිරෝධ සමාපත්ති ඥානය කියලා කියන්නේ. ඊළඟට මේ නිරෝධ සමාපත්ති උපදව ගන්න කවුද? සමවදින්නේ කවුද? කොහොමද සමවදින්නේ? දැන් මුලින් සඳහන් කළ මාත්‍රකා පාළි පාඨයේ විස්තරේ තරමකට කියලා දෙනවා. ඊළඟට අපි අනික් කාරණා ටික තේරුම් ගන්නට ඕන. මේ නිරෝධ සමාපත්තියට සමවදින්නට පුළුවන් අෂ්ට සමාපatti ලාභී අනාගාමි ශ්‍රාවකයාටත් රහත් ශ්‍රාවකයාටත් පමණයි. අනාගාමි වුණත් රහත් වුණත් මේ අෂ්ට සමාපත්තිය නැතිනම් නිරෝධ සමාපත්තියට සමවදින්න හැකියාවක් නැහැ. අෂ්ට සමාපත්තිය හොඳට ප්‍රගුණ කරගත්ත අනාගාමි රහත් කියන මේ ශ්‍රාවකයන් දෙදෙනාට පමමනායි මේ නිරෝධ සමාපත්තියට සමවදින්න පුළුවන්. ඇයි උන්වහන්සේලා මේ නිරෝධ සමාපත්තියට සමවදින්නේ? මේ ලෝකයෙන් ඉවත් වෙලා දින හතක් අචිත්තකව වාසය කිරීමේ අපේක්ෂාව. කොහොමද නිරෝධ සමාපත්තියට සමවදින්නේ? නිරෝධ සමාපත්තියට සමවදිනු කැමති අෂ්ට සමාපatti ලාභී අනාගාමි රහත් ශ්‍රාවකය දෙන්නෑ කෙනෙක් කවුරු? විවේකස්ථානයට පැමිණිලා සමාධි විදර්ශනා භාවනා කරන්නට ඕන. කොහොමද පළවෙනි ධ්‍යානයට සමවදිනවා? ඒකෙන් නැගී හිතන විදර්ශනා. දෙවෙනි ධ්‍යානයට සමවදිනවා? ඒකෙන් නැගී හිතන විදර්ශනා. තුන්වෙනි ධ්‍යානයට සමවදිනවා? ඒකෙන් නැගී හිතන විදර්ශනා. හතරවෙනි ධ්‍යානයට සමවදිනවා? ඒකෙන් නැගී හිතන විදර්ශනා කරා. ආකාසානංචායතන සමාධියට සමවදිනම ඒකෙන් නැගෙහිටලා විදර්ශනා විඥානංචායතන සමාධියට සමවදිනම ඒකෙන් නැගෙහිටලා විදර්ශනා ආකින්චඤ්ඤායතන සමාධියට සමවදිනම ඒකෙන් නැගෙහිටලා විදර්ශනා භාවනා කර මේ විදිහටයි අනුපිළිවෙල ආකින්චඤ්ඤායතනෙට සමවැදිලා විදර්ශනා භාවනා කරලා ඊළඟට මේ ශ්‍රාවකයා අදිෂ්ඨාන හතරක් කරන්නට ඕන. මොනවද ඒ අදිෂ්ඨාන? නානාබද්ධ අවිකෝපන. ඒකෙන් අදහස් කරන්නේ දැන් මේ නිරෝධ සමාපත්තියට සමවැදුනහම දින හතක් අචිත්තකව වාසය කරන මේ කාලයේ අතරතුර තමංග සිවුරු පෙරකරාදි දේව ශුලඟට ගසා යන්න පුළුවන් ගින්නින් ජලයෙන් උපද්‍රව පැමිණෙන්න පුළුවන් සොරු අරගෙන යන්න පුළුවන් වේ යන්නාදී සතුන්ගෙන් උපද්‍රව එන්න පුළුවන්. එසේ නොවේවා කියලා අදිෂ්ඨාන කරන්න. තමන්ගේ පාත්‍ර සිවුරු හොරු නොගනිත්වා වේ යන්නාදී සතුන්ගෙන් ඒකට උපද්‍රව නොවේවා වාතයෙන් ගින්නෙන් ජලයෙන් උපද්‍රව නොවේවා. ඊළඟට තමන් ඉන්න කුටියන්නම් කුටියද වාතයෙන් ගින්නෙන් ජලයෙන් විනාශ නොවේවා. වෘක්ෂ මූලයක් ළඟ ඉන්නවා නම් ඒකත් එසේම වාතයෙන් ගින්නෙන් ජලයෙන් විනාශ නොවේවා කියලා අදිෂ්ඨානය තබන්න. එතකොට ඒවා මේ දින හත තුල මොනම ක්‍රමයකින්වත් විනාශයටපත් වෙන්නේ නැහැ. මේ අපේ රටේ වෙච්ච සිද්ධියක්. මහානාග කියන තෙරුන් වහන්සේ තමන් වහන්සේගේ මෑණියන්ගේ ආරාධනෙට තමන්ගේ ගමට වැඩියා දවල් දාණය සඳහා. උන්වහන්සේ ටිකක් උදෙන් වාගේ ගෙදරට වැඩියා. ඉතින් තම මෑණියෝ මේ තෙරුන් වහන්සේට කැඳ ටිකක් පිළිගන්නවා. උන්වහන්සේ කැඳ ටික වළඳලා එතන ආසන ශාලාව කියලා එකක් තිබුණා. ඒකේ වෙලාව සලකාගෙන දාන යෙදෙනතුරු නිරෝධ සමාපත්තියට සමවැදුණා. ටික වෙලාවක් ගියාට පස්සේ මේ ආසන ශාලාවට ගිනි ගත්තා. කොහොම හරි උන්වහන්සේට මේ අදිෂ්ඨානය කරන්න බැරි වෙලා තමයි මේ. තවත් භික්ෂූන් හිටියා. උන්වහන්සේලා එහෙම් මෙහෙම් එළියට පැනගත්තා. මහානාග තෙරුන් වහන්සේ සිටි හැටියටම ඉන්නවා පිළිමයක් තිබ්බා. මිනිස්සු කිව්වා මහ කම්මැලියෙක්ද කොහෙද කියලා. කිම්මේ ඔක්කොම ගිනිගෙන දැවිලා අවසානයේ ගින්න ඇවිලගෙන ඇවිලගෙන ඇවිත් තෙරුන් වහන්සේ වටකොල්ල ගින්න නැවතුණා. මිනිස්සුන්ගේ හිතේ මේ ගින්න තවත් එහාට යයි කියලා යන්න එතනින් එහාට. නමුත් මිනිස්සයෝ වතුර ඉහලා මේ ගින්න නිවලා මහා ගුණවත් මහානුභාව තෙරුන් වහන්සේ නමක් කියලා හිතලා වටේම මල් අතුරලා දැන් වට වෙලා වැඳගෙන ඉන්නවා බොහොම ගෞරවයෙන්. උන්වහන්සේ නියමිත වේලාවට නිරෝධ සමාපත්තියෙන් නැගී සිටියේ. බැලුවහම මේ මිනිස්සු වටේම මල් අතුරලා බොහොම ගරු ගාම්භීර හැටියට කටයුතු කරලා වටේම වැඳගෙන ඉන්නේ. උන්වහන්සේට හිතුණා මගේ ගුණ අද දැනගත්තා කියලා. ඒ රහතුන් වහන්සේලාට ලැජ්ජාවක් කලකිරීමක් ඒ වගේ දේවල් ඇති වෙන්නේ නැහැ. සංවේගය ඇති වෙනවා. මේ මිනිස්සු මගේ ගුණ දැනගත්තා. ඊළඟට එදා තම මෑණියන්ගෙන් දානේ වළඳලා දහවල් මේ නහානාග තෙරුන් වහන්සේ ඊට පස්සේ රටේවත් ඉන්නේ නැතුව වැඩියා. පුවංගු දිවයින කියන එකට වැඩියා කියලා තියෙන. රටේවත් හිටියේ නැහැ. අන්න එහෙම තමයි ගුණවතුන්ගේ ස්වභාවය. ගුණවත්තු තමන්ගේ ගුණය අනුන්ට ප්‍රදර්ශනය කරන්න කැමති නැහැ. දැන් යම් උපසම්පදා භික්ෂුවක් ධ්‍යාන මාර්ගඵල නැතුව මට ධ්‍යාන මාර්ගඵල තියෙනවා කියලා ප්‍රකාශ කළොත් පරාජිකා වෙනවා මහණකමක් නැතුව. තමන් ළඟ තියෙන ගුණ ගුණවත් අය අනුන්ට කියන්නේ නැහැ. ඉතින් උපසම්පදා භික්ෂූන්ට කියන්න පුළුවන්. යෝපන භික්ඛු අනුපසම්පන්නස්ස උත්තරි මනුස්ස ධම්මං ආරෝචය පාචිත්‍යං කියලා. බුදුරජාණන් වහන්සේ විනය ශික්ෂාවක් පනවලා තියෙනවා. යම් භික්ෂුවක් අනුපසම්පන්නයන්ට උච්චරි මනුස්ස ධම්ම කියන්නේ ධ්‍යාන මාර්ගඵල වගේ දේවල් තමාලක තියෙනවා කියලා ප්‍රකාශ කළොත් වරදක් වෙන හැටියට නීතියක් පනවලා තියෙනවා. එතකොට රහතුන් වහන්සේ නමක් නම් මේ වරද කරන්නේ ජීවිතේ ගියා. ඒ ශික්ෂාපදේ කඩන්න. මේක එක පැත්තක්. අනිත් පැත්ත තමන්ගේ ගුණ අනුන් දැනගත්තා මේක ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඒ නිසා උන්වහන්සේලා උපසම්පදා භික්ෂුවටවත් කියන්න කැමති නැහැ. මොකද හේතුව උන්වහන්සේ අනික් අයට මේ ප්‍රචාරය කළොත් මේ හාඳුරු මේ මට්ටමේ කියලා මනුෂ්‍ය චීවර පින්ඩපාත සේනාසන ගිලාන ප්‍රත්‍යය කියන මේ සිව්පස ආදී දේවල් ගෙනහල්ලා ගොඩ ගන්න හරියට ලාභ ප්‍රයෝජන ලැබෙන්න පටන් ගන්නවා. කොහොමද මේ ලාභ ප්‍රයෝජන ලැබුණේ? තමන් ගුණවතෙක් කියලා තේරුම්මද? එතකොට තමන් වුණත් මම මේ ගුණයන්ගෙන් යුක්තයි කියලා හිතන් ගුණමතෙක් ප්‍රකාශ කරන්නේ. ඒ සුද්ධ පුජ්‍යලයන්ට ඒක සියුම් වරදක් වෙන. වරදක් කියන්නේ මිත්‍යා ජීව පැත්ත භජනය කරන එක. සියුම් වරද. උන්වහන්සේලාට තියෙනවා අධිගම අල්පේච්ඡතාවය කියලා. තමන් අවබෝධ කරගන්න දේවල් අනුන්ට ප්‍රදර්ශනය කරන්න උන්වහන්සේලා කැමති නැයි සුද්ධ පුජ්‍යලේ. එහෙම ප්‍රදර්ශනය කළාම මිනිස්සු ලාභ ප්‍රයෝජන ගෙනත් දෙනවා. ඒවා ඒ සුද්ධ පුජ්‍යලේකට කැපසරුප් වෙන්නේ නැහැ. සියුම්මසේ මිත්‍යා ආජීව පැත්ත භජනය කරන. ඒ නිසා ඒ ගුණවත් අය මහරහතන් වහන්සේලා තමන් සතු ගුණ අනුන්ට ප්‍රදර්ශනය කරන්නේ ප්‍රකාශ කරන්නේ නැහැ. ගුණ නැති අය තමයි ඒව හැමතැනම ප්‍රචාරය කරන්නේ ප්‍රදර්ශනය කරන්නේ. එහෙම කළා ඒ අය ඉතින් වෙන්නේ මොකද අන්තිමට සතරාපාගත වෙන එක තමයි. ඒ වගේම මේ පිළිබඳව තව සිද්ධියක්. දැන් මේ මහානාග තෙරණ වහන්සේ රටේවත් ඉන්නේ නැතුව වැඩියේ තමන්ගේ ගුණ දැනගත්ත නිසා ඒ අනුව මිනිස්සු සත්පාර මෙය කරන්න ගියොත් ඒක සුදුසු නැති නිසා. මේ චිත්තග්‍රහපතියාගේ ගම මච්චිකාසණ්ඩ කියලා. දවසක් මේ චිත්තග්‍රහපතියාගේ ගෙදර දානයක් දෙනවා. තින් ස්වාමීන් වහන්සේලා වඩිනවා ගිනි කාෂ්ඨක අවු. ඩාඩිය නෑවෙල. එතන හිටියා මහක කියලා ලාබාල තෙරුන් වහන්සේන. මගුන් වහන්සේ මහානුභාව සම්පන්නයි ලාබාල වුණාට. අර වැඩිහිටි ආමඳුරුණුන්ගෙන් ඇහුව ස්වාමීනි හරිම කාෂ්ඨකයි රස්නේ නේද? දැන් සිසිල් සුළඟක් හමා යනවනම් කුඩුපද වගේ වැටෙනවනම් හොඳයි නේද? කොච්චර හොඳද ආයස්මතුන් වහන්සේ කියලා ලොකු හාන්දුරුව ප්‍රකාශ කරනවා. ඩිංග මෙලාවක් යනකොට මෙන්න ඉතාම හොඳ සිසිල් සුළං හමනවා. කුඩුපද වැටෙනවා. මේ චිත්තග්‍රහපතිය මහ පුදුමයට පත් වෙනවා. ඉතින් එදා දාන ඉවර වුණා. ඉවර වෙලා ඒ ස්වාමීන් වහන්සේලා තම තමන්ගේ විහාරස්ථානවලට වැටියා. මේ චිත්තග්‍රහපතියා ඒ මහක තෙරුන් වහන්සේ හොයාගෙන ගියා පන්සල. ගිහිල්ලා ස්වාමීනි මට ඍද්ධි ප්‍රතිහාරයක් පෙන්වන්න කියලා ආරාධනය කළා. උන්වහන්සේ ප්‍රතික්ෂේප කළා. ගෘහපති ඒකේ තරම් සුදුසු දෙයක් නෙමෙයි කියලා නොඑක් වර ප්‍රතික්ෂේප කළා. අන්තිමට උන්වහන්සේ වදාලා එහෙනම් ගෘහපතිය ඔබේ උතුරු සළුව මේ ස්තෝපියේ බිම තියලා ඒක උඩින් තනකොළ රොඩු ටිකක් ගෙනත් තියන්න. දැන් මේ දොර වහලා ඉස්තරා. ඉතින් එහෙම තිබ්බට පස්සේ මහක තෙරුන් වහන්සේ කාමරේ ඇතුලේ ඉඳලා යතුරු කවුළුවෙන් ගින්නක් එවලා අර උතුරු සළුව නොදැවෙන්න ඒ මත තියෙන තනකොළ රොඩු ටික විතරක් දැවෙන්න සැලැස්සුවා. මේ චිත්ත ග්‍රහපතිය බොහෝම පුදුමයට සන්තෝෂයටපත් වුණා. ස්වාමීනි ඔබ වහන්සේ මේ මත්තිකා සණ්ඩේම වැඩවාසය කරයි. මම ඔබ වහන්සේට කුටි ගෙවල් වුණනම් එව්ව හදලා දෙන්න. මම සිව්පසයෙන් අපෝපස්ථාන කරන. මෙහෙම ප්‍රකාශ කළා. ගෘහපතියෙන් බොහොම හොඳ දෙයක් තමයි කියන්නේ කියලා උන්වහන්සේත් ප්‍රකාශ කළා. පහෝදා පාන්දර ඒ තමන් එන්න විහාරස්ථානයේ වතපිළිවෙත් තරමය ඔක්කොම කළා. බඩු මුට්ටු ආදී හොඳට සකස් කළා. පාන්දරින්ම පිටත් වෙලා ගියා. කොහේ ගියාද දන්නේ නැහැ. ගියා ගියාම අටුවාවකවත් කොතනවත් සඳහන් වෙලා නැහැ මහක හාමුදුරුව කොහෙටද වැඩියේ කියලා. අන්න බලන්න ගුණවතුන්ගේ හැටි. අධිගම අල්පේච්ඡ සාමය කියන්නේ මේක තමයි. එතකොට මේ මහානාග තෙරණ වහන්සේ කළෙත් මේකම තමයි. ඊළඟට තව කාරණයක්. දැන් කලින් කිව්වනේ නිරෝධ සමාපත්තියට සමවැදුනාම තමන් ඇඳලා බලලා තියෙන සිවුරු පිරිකර වටා පිටාව කිසිවක් උපද්‍රවයක් වෙන්නේ නැහැ කියලා ඒක වෙන්නේ නැහැ එහෙමම තමයි. මේ කවුරුත් දන්නවා සාමාවතේ ප්‍රධාන 501 දෙනේ කුඩුමහල් තලයේ ජනෙල් දොරවල් වල තෙල් රෙදි ඔතන දොර ජනෙල් වහලා ගිනි තියලා හිටන් ගින්නෙන් විනාශයට පත් වුණා. ඔක්කොම ආර්ය ශ්‍රාවකයෝ. මේ 501 දෙනාම ඉස්සර ජාතියක එක රජ කෙනෙකුගේ මේ භාර්යාව බිසව තමයි සාමාවති. අනෙක් කාණ්ඩ මේ සාමාවතියගේ පිරිස. දවසක් රජුරුවොත් එක්ක ගඟට ගියා නාන්න හවස් වෙනකන් ජල ක්‍රීඩා කළා හරියට හීතලයි. සීතල නිමා ගන්න මේ ළඟ තියෙන කැලෑර දෙකට ගිනි තිබුණා. ගින්න පත් වෙනා ඉවර වුණාම මේ පසේ බුදුරජාණන් වහන්සේ නමක් වාඩි වෙලා ඉන්නවා. උන්වහන්සේ නිරෝධ සමාපත්තියට සමවැදිලා. බැලුවාම රජගෙදරට වඩින බසේ බුදුරජාණන් වහන්සේ හොඳටම බය වුණා. රජුරෝ දැනගත්තොත් අපේ හිස ගසා දමයි කියලා. හොඳටම දැවෙන්න පුච්චෙම කියලා කාණ්ඩ එකතු වෙලා දර එකතු කළා හිටන් තෙරුන් වහන්සේ වැහෙන්නම ගොඩ ගහලා ගිනි තිබුණා. උන්වහන්සේ ඉතින් ඒ කාල සීමාව අවසන් වෙනකොට නැගිටලා වැඩියා. මේ කොච්චර කොට ගහලාගෙන තිබ්බත් උන්වහන්සේට මොනම උපද්‍රවයක්වත් නැහැ. අර මුලින් කරපු එක චේතනාවක් තිබුණේ නැති නිසා කිසිම අකුසලයක් නැහැ. දෙවෙනි එක හිතා මතාම කළා. ඒ නිසා බරපතල අකුසලයක් වුණා. අප්‍රමාණ කාලයක් මේ සසර දුක් විඳලා අවසාන ආත්ම භාවයේදීත් ගින්නෙන් දැවිලා මරණයටපත් වෙන්න සිද්ධ වෙනවා. මේ සාමාවතයේගේ ශේවිකාව තමයි කුජ්ජුත්තරා කියන්නේ. මේ මාළිගාවට ගිනි තියන දවසේ කුජ්ජුත්තරාව යදුන් ගානක් ඈත ගිහිල්ලා ගමන. මොකද මේ එයාගේ කර්ම කළේ නැහැ. ඒ නිසා යාට පල දුන්නා. තිමේ පසේ බුදුරජාණන් වහන්සේට කිසිම උපද්දරයක් වුණේ නැහැ. මොකද අර නානාබද්ධ අවිකෝපණං කියන අදිෂ්ඨානය නිසා. ඒකයි ඒ අදිෂ්ඨානය. ඊළඟට දෙවෙනි එක තමයි සංඝ පතිමානනය කියන එක. සංඝයාට කරන ගෞරවය. දැන් උපසම්පදා භික්ෂූන් වහන්සේලා සීමා මන්දිරයට රැස් වෙලා දැන් මේ විනය කර්ම කරන්න සූදානම්. ඔක්කොම කටයුතු කරලා අහනවා අහවල් භික්ෂූන් වහන්සේ කොහෙද කෝ කියලා. උන්වහන්සේ අහවල් තැන නිරෝධ සමාපත්තියට සමවැදිලා ඉන්නවා කියලා කියනවා. එකට උන්වහන්සේ නිරෝධ සමාපත්තියට සම වදිනකොටම අදිස්ථාන කරගන්නවා සංඝයා කැඳෙව්වොත් මම යන්න ඕනේ කියලා. ඉතින් මේ භික්ෂුන් වහන්සේලා කියනවා එහෙනම් පණිවිඩයක් කරලා ගෙන්ව ගන්නවා. කවුරු හරි පණිවිඩකාරයෙක් ඇවිල්ලා කටාන ඇසෙන සෙව්වේ ඉඳලා ඇවැත්නි ඔබ වහන්සේට සංඝයා වඩින්න කියනවා කියලා මේ වචන කියනකොටම උන්වහන්සේ නැගී හිටියා. උදාර මුල් අදිස්ථාන සංඝ පතිමානණය කියන්නේ ඒකයි. තුන්වෙනි එක සත්ත්ව පක්ෂෝසන කියන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ සාමුඝයා රැස් කරලා යම්කිසි විශේෂ දේශනයක් කරන්න හෝ විනය නීතියක් පනවන්න හෝ සූදානම්. ඒ ඔක්කොම කටයුතු කළා අහනවා අහවල් භික්ෂුවකෝ කියලා. එයා නිරෝධ සමාපත්තියට සමවැදිලා කියනවා. එන්න කියන්න කියලා පණිවිඩයක් කරනවා. දැන් උන්වහන්සේ නිරෝධ සමාපත්තියට සමවදිනකොට ශාත්‍රුන් වහන්සේ කැඳෙව්වොත් මම යන්න ඕන කියන අදිස්ථානයේ තබලා තමයි ඒකට සමවදන්නේ. ඒ නිසා අර කලින් වාගේ පණිවිඩකාරය ඇවිල්ලා කටාඬ ඇසෙන සෙව්වේ ඉඳලා ඔබ වහන්සේට බුදුරජාණන් වහන්සේ වඩින්න කිව්වා කියනකොටම අර නිරෝධ සමාපත්තියෙන් නැගී. ඒක තමයි සත්‍ය පක්කෝෂණ කියලා කියන්නේ. ඊළඟට හතරවෙනි එක තමයි අද්ධාන පරිච්ඡේද කියලා. දැන් දින හතක් නිරෝධ සමාපත්තියෙන් ඉන්නවා. මේ දින හත තමන්ට ආවිස තියනවාද කියලා බලන්න. ඊට ඉස්සෙල්ල පිරිනුවන් පානුමනම් මේ නිරෝධ සමාපත්තියට බලයක් නැහැ. පිරිනුවන් පෑම නවත්තන්න. නිරෝධ සමාපත්තියෙන් පිරිනුවන් පාන්න බැරි නිසා ඒකෙන් නැගී හිටලා තමයි පිරිනුවන් පාන්න වෙන්නේ. ඒ නිසා තමන්ගේ ආවිෂය ගැන බලන්නට මේක තමයි අද්ධාන පරිච්ඡේද කියන්නේ. මේ විදියට අර ආකින්තඤ්ඤායතන සමාපත්තියට තමයි වැදලා විදර්ශනා කරලා මේ නානාබද්ධ අවිකෝපන සංඝපතිමානන සත්‍යපක්ඛෝසන අද්ධාන පරිච්ඡේද කියන මේ විස්තර කළ අදිස්ථාන හතර කරලා ඊළඟට නේම සංඥා නාසඤ්ඤායතනයට සමවැදුනහම නිරෝධයට පත් වුණා වෙනවා. කලින්ම වචී සංස්කාර නිරෝධයට පත් වෙනවා. දෙවනුම කාය සංස්කාර නිරෝධයට පත් වෙනවා. දැන් කාය සංස්කාර කියන ඒවා ආස්වාද ප්‍රාස්වාද කිව්වනේ. දැන් හතරවෙනි ධ්‍යානයේදීත් ආස්වාද ප්‍රාස්වාද නිරෝධයට පත් වෙනවා. ඒකයි මේකේ වෙනසක් තියෙන්නේ. හතරවෙනි ධ්‍යානයේදී තමන්ට දැනෙන්නේ නැතුව විතරයි ආස්වාද ප්‍රාස්වාද තියෙනවා. මේ නිරෝධ සමාපත්තියේදී දැනෙන්නේත් නැහැ ආස්වාද ප්‍රාස්වාද කෙරෙන්නේ නැහැ. ඒක නිරෝධය. තුන්වෙනුව සංඥා වේදනා කියන මේ දෙක නිරෝධය. ඊළඟට කොහොමද මේ විහාරයේ තියෙන පිළිමි වගේ තමයි අචිත්තකව දැන් වාසය කරනවා දින හත. මෙන්න මේක තමයි නිරෝධ සමාපත්තිය කියන්නේ. ඒකට අවශ්‍ය කරන කරුණු ටික තමයි මුලින් සඳහන් කළේ. සමත බල විපස්සනා බල ඕන. ඒ සංස්කාර තුනක් සංසිඳවන්න ඕන. සොළොස් ඥානතරියා නව සමාධිචරියා කියන මේ ටික ඕන. අෂ්ට සමාපත්තිලාභී වෙන්නට ඕන අනිවාර්යයෙන්ම අනාගාමී හෝ රහත් වෙන්නට. ඔතෙ මෙන්න මේ නිරෝධ සමාපත්තියට සමවදින්නට පුළුවන්. ඊළඟට මේ නිරෝධ සමාපත්තියට සමවැදුන ආර්ය ශ්‍රාවකයා නිරෝධ සමාපත්තියෙන් නැගී හිටලා පිණ්ඩපාත මඩිනවා. එදාට දෙන දානය එම දවසේම හෝ විපාක දෙන්න පුළුවන්. දවසක් සරියුත් මහ රහතන් වහන්සේ නිරෝධ සමාපත්තියට සමවැදිලා බැලුවාද කාටද සංග්‍රහ කරන්න කියලා. ඉතාම දිලිඳු පුන්න කියන දෙගියා කුලියට හාන් මෙයාට ආද උපකාර කරන්න ඕනෑ කියලා කල්පනා. කල්පනා කරන පුන්න ගොදිය පුන්න දෙගියා හාන කිට්ටුවට ගියා වැඩියා. පුංචි කැලෑර දක්ව ළඟ හිට වැඩ හිටියා. එතකොට මේ දෙගියා තේරුම් ගත්ත මේ තෙරුන් වහන්සේට දැහැටි දඬු ඕන තමයි කියලා. ඉතින් දැහැටි දඬු කඳලා පැන්නෙහෙම පූජක්. ඊළඟට උන්වහන්සේ මේ පුන්නදුගියාගේ ගෙදරට වැටිලා මේ පුන්නදුගියාට දවල් ඇඹුල අරගෙන එන්න ලෑස්ති වෙන ඔහුගේ බිරිඳ. තෙරුන් වහන්සේ දැක්ක ගමන් බොහොම සද්ධාවෙන් ඒක තෙරුන් වහන්සේට පූජා කළා. ඉතින් තෙරුන් වහන්සේ පිළිඅරගෙන වැඩලා සුදුසු තැනකට වැඩලා දානේ බලනවා. මේ පුන්නදුගියාගේ බිරිඳ බොහොම ඉක්මනට ආයිත් දවල් කෑම හදාගෙන ඉක්මනට අරගෙන ගියා. ඈතදිම කිව්වා ස්වාමීනි තරහ ගන්න එපා, මම ඔයාට දහවල් කෑම හදලා අරන් එනකොට සරියුත් මහ රහතන් වහන්සේ හමු වුණා පිණ්ඩපාත වඩිනවා, මම උන්වහන්සේට පූජා කළා ඔබතුමාගේ මේ ආහාර ටික මේ අලුතෙන් හදාගෙන ආවේ, ඒ නිසා හිත සතුට කරගන්න කිව්වා. හොඳයි සඳුර, උන්වහන්සේ මෙහෙටත් උදේ වැඩියා, මම දැහැටි දඬු පෑන් පූජා කළා කියලා කිව්වා. ඉතින් මෙහෙම කෑම ටික ගෙනෙච්චාම පුන්නදුගියා දැන් කෑම ටික කාලා හුඟක් දවල් වෙලානේ, හොඳටම බඩගිනි වෙලා හුඟක් දවල් වෙලා කාල හෙවනකට වෙලා ටිකක් ඇලවෙලා හිටියා. ඇලවෙලා ඉඳලා නැගිටලා තමන් හාපු දිහා බැලුවාම මේ රත්තරන් වාගේ පේනවා. බිරිඳට කතා කරලා කිව්වා, සොඳුර මේ බඩගින්නේ ඉඳලා කෑම ගත්ත හින්දාත් දන්නේ මගේ ඇස් දෙක නිලංකාර වෙලා වගේ අර හාපු හරි ඔක්කොම රත්තරන් වාගේ මට පේන්නේ කියලා. ඉතින් ගිහින් බැලුවා. එක කෑල්ලක් අරගෙන නගුල ගහලා බැලුවා, ඇත්තටම රත්තරන්. මෙයා තමයි රටේ ප්‍රධාන සිටුවරයා වුණේ. අර සරියුත් මහ රහතන් වහන්සේට නිරෝධ සමාපත්තියෙන් නැගී සිටිය උන්වහන්සේට කරන ලද පූජාවේ මෙලොවම ආනිසංසය. ඒ වගේම දවසක් මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ නිරෝධ සමාපත්තියට සමවැදිලා පිණ්ඩපාත වඩිනවා ඉතාම දිළිඳු කෙනෙක් හොයාගෙන. මේක දැක්ක සක්දෙව් රජුරෝ දැකලා උන්වහන්සේ පිණ්ඩපාත වඩින පාර අයිනේ පුංචි පැලක් මවාගෙන මේ දෙන්න හොඳටම කිලුටු ඇඳගෙන හොඳටම දුරවල වෙලා යාගන්නේ ගන්න අමාරු මට්ටමට ඉන්නවා. ඉතින් තෙරුන් වහන්සේ මෙතෙන්ට වඩිනවා දැක්කේ බිරිඳ සුජා. ස්වාමීනි කවුද වඩිනවා ස්වාමීන් වහන්සේ නමක් ගිහිල්ලා බලන්න කිව්වා. ඉතින් මේ සක්‍රයා වෙසක් මවාගෙන ඉන්නේ අර ඇස් බැමේ ළඟට අතේම තියලා බැලුවා. අනේ මේ අපේ ස්වාමීන් වහන්සේන වඩින්න කියලා ආරාධනා කළා. හැබැයි මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ මේ ආවර්ජනා කළා බැලුවේ නැහැ. ආරාධනා කළ බොහෝම ගෞරවයෙන් පාත්‍රයේ පුරා දාන පිළිගැන්නා. දානිටක පිළිගන්නවාම මුළු ප්‍රදේශයේම සුවඳයි. බැලුවා මොකද කියලා, මේ සක්‍රයා සක්‍ර දේවේන්ද්‍ර අද මේ දානේ දුප්පත් කෙනෙක් දුන්නා නම් එයා සිටුවරෙක් හෝ වෙනවා. ඇයි ඔබ මෙච්චර සැප සම්පත් තිබෙද්දි මේ දුප්පත් කෙනෙකුගේ සැපත පැහැරගත්තේ කියලා. ස්වාමීනි මං තරම් දුප්පත් කෙනෙක් තව ඉන්නවද? ඔය අනේක වර්ණාදී දිව්‍ය රාජයනකට මම පැත්තකට යනවා එයාගේ ආනුභාව සම්පන්න නිසා කියලා කිව්වා. ස්වාමීනි මම දුන්න දානේ මොකොත් වෙනසක් වෙනවද? මට ආනිසංස ලැබෙනවද නැද්ද? ආනිසංස ලැබෙනවා එක වෙනසක් වෙන්නේ නැහැ කියලා මම දාන. ඊට පස්සේ වගේ වැඩ කරන්න එපයි කිව්වා. මේ දුප්පත් අයක සැපත පැහැරගන්න. අහෝදානං මයාදින්නම් කස්සපේසුප්පතිට්ටි සං කියලා උදං අනානා සක්දේව රජුරුව දිව්‍ය ලෝකයට ගිය බව සඳහන් වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට නිරෝධ සමාපත්තියට සමවැදුණු ශ්‍රාමකයන් වහන්සේට දෙන දානේ ඊතාමත්ම ආනිසංසදායකයි. එදාම හෝ ආනිසන්ත ලබලද පින්වත්නි, දැන් ඉතින් සෑහෙන කාල වේලාවක් ගත වුණා. නිරෝධ සමාපත්තියේ පිළිබඳවත් ඒකට සමවදින හැටි, ඒකේ ආනිසංසාදී කරුණු කියා දුන්නා. හැමදෙනාම මේ ධර්මයේ අහලා හිටන් දහම් දැනුම දියුණු කරගන්නට ඕන. මේ ධර්මස්රෝණී කිරීම ආදී වශයෙන් අපි සිද්ධ කළ උතුම් කුසල බලයේ හේතුවෙන් හැමදෙනාටම ශාන්ත ප්‍රණීත අමා මහ නිවන් දකින්නට හේතු වාසනා වේවා කියන ප්‍රතිම තබාගන්න.